సమంతా చక్రవాళేసు అత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణకాలో అయం బదంత ధమ్మశ్రవణకాలో అయం బదంత ధమ్మశ్రవణకాలో అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అపగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప హెమదినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని ఒబ హెమదినామ ఇతామ శ్రద్ధావిన్ బలాపొరొత్తువన్ని ధర్మశ్రవణీ కరన్నటై అద దేశనావే దాయకత్వే కందాని శ్రీయలత జయసూర్య మహాత్మీయ మే ఉతుమ్ దేశనావట తమన్గి సదహతి దాయకత్వేగిన కటయుతు కరను శ్రీయలత జయసూర్య మహాత్మీయ ప్రధాన పినతున్ హెమ దినాటమ మే ధర్మదాన మే కుసల్ జీవితావబోధయ ధర్మావబోధే పినిస ఉపకార వేవా కేలపి ప్రార్థనా కరను దెన్ ధర్మశ్రవణే కరన్నట కాలయ పిన్నత్ని మీ జీవితే తుల అపట లెబును మీ అవస్థావ బహో లోకవాసీంట లెబిన్నినే ఇతిం మీ అవకాశయ అపి హెమకినిక్మ పావిచ్చి కరండోన మీకు ధర్మావబోధేట లెబిచ్చ అవస్థావ కెటియట ముకద అపిట దెన్ తవతీని బోం పొడి కాలయై తుటే పొడి కాలే అతులి అపట జీవితే అతయారినకొట అపట బుదురజానోసికి ధర్మీంగ్ పీటాక్ నెతి ఉనుత్ మొన్న లోకి గిహింగ్ ఉపదీది కిల అపి దాన్నే ఇతిం ఈక హరి అవధానమ కపి జీవితేట అవధానమ దెక్కి నెత్త నెగిటిండ బే అవధానమే ప్రమాణీట తమ్మై మినిస్సు పరిసం వెన్ని దెన్ పౌగి కాలే కోవిడ్ ఆవా ఇతడు మినిస్సు దెనగత్త మీక నికం హింబిరిసావాక్ నిమి నికం వెసట తెమ్మునామ ఎతి వినవాగే కాక్ నిమి కేల దెనగత్త మినిసు దెక్క మినిసు ఏం పారవాళ్ళు మెరిలా వేటినవా హుస్మగాండ్ బెరువు జీవితే ఇల్లనో మినిసు దెక్క ఎతకొట మినిసు దెనగత్త మంగ ఇన్ని అవధానమకు కేలు ఎతకొట ఈ అవధానము దెనగత్త మినిసు ముకుద కలి మినిసు అర మాస్క్ ఇక దాండ పటంగత్త శానిటైజ్ కరాండ పటంగత్త అత్తేమ మీటర్ ఎక్కక మారా దురింగ్ ఇందల గణుదును కరాండ పటంగత్త పరిహరణీకరణ దేవాల గెన పరిస్సంగున మినిసు రెస్సులా ఇన్నిక గెన మినిసుంట తిబును ఏ రెస్సుయీమ సంబంధం మినిసుంట తిబును అదహస దురువలవున మినిసు సమార విట గిద్దరింట గిద్దరింగ్ ఎలియట గింకెనీ కావా తయా నాల గిటైన మట్టమట మినిసుంకి జీవిత వినస్సున ఐ ఎహిమ వినస్సుని అవధానమ దెక్క అవధానమ దకిన కొట తమై క్రియాకారిత్వ్యాక ఎతివిని అవధానమి మిదేండ్ మీ ససర అవధానం దెక్కినెత్తం కవదావత్ బుదురజన సికిరి యాపహదిన్నే ధర్మ మార్గి పిలివిత్ పురండి అయాయినినే ఆర్యష్టాంగిక మార్గి వడన తెనట యాగి జీవితే పిలంబిన్నే పులువంతరం జీవితే హెమదామత్ ఉదే కాలి వినాడి దహయాక్విత ఎస్దిక పియాగన మీ ససర దకిండ్ ములు సంసారేమ దకిండ్ కినిక్యాన పులన్ ససర దకిండ తర జ్ఞానయ కపిటనే పిన్నత్ని ధర్మీ అర్హ దకిండ్ ఏ బుదురజానసి వదాలని ససర స్వభావే ఏ ససర స్వభావే దకీమిన్ తమై ససర స్వభావే దకీమిన్ ససర తమన్గే పవేత్మే స్వభావే దకీమిన్ ఉన్న దిక్కమోన ములు ససరక కథావత్ దకినో ససర తమన్గే కథావత్ దకినో ఈట పస్సే తమన్గే కథావిం గెలవింట యా సంపూర్ణిం సిత కెలెసున్గే ముందవాగంట సెలసుం కరణం కెలెసున్గే ముందవగంట యా సెలసుం కరణం ఒన్నో ఎత్తున్న తమై తీయండో ములు యా పలవిని ససరద్దకిండోన తమంగి కథావద్దకిండోన తమన్గే పవత్మ పినిస బలపాన కెలెస్మిటియా దకిండో ఒన్న ఎత్తున వితరై ద హెమదామ తుదేట వినాడి దహయాక్ వితర అరగన ఒక దకింది ఇటు పసి పులువం భావనాకర నీ ఒక వినదకర మునోహరి భావనాకలాట ముకుత్ పెన్నే දැන් ලංකාවේ මිනිසුන්ට ඕන කොහොම හරි භාවනා ටිකක් කරන්න. ඉතින් කොහොම හරි භාවනා කරලා තියෙනවනේ භාවනා මධ්‍යස්ථානවල ආයතනවල සති භාවනා දවස් 15 කරානේ. නමුත් ඔයාලට දිට්ටි සම්පන්න ශ්‍රාවකත්වයේවත් සමහර අයට මුණ ගැහිලා නැහැ. චිත්ත සමාධියත් බොහොම පහළ ඉන්නේ සමහර අය. එයා කියනවා මම සති භාවනාවම 15කට සම්බන්ධ වුණාය 20කට සම්බන්ධ වුණාය කී කියා එයා කියනවා. හැබැයි එහෙම කිව්වා කියලා ඔය පින්නතුල හොඳට මතක තියාගන්න. ඒකෙන් අපිට ලොකු යහපතක් වෙලා නැත්තේ ඔයාලට එතනින් අයහපතක් වුණ නිසා නෙමෙයි. ඒ ආයතන වලින් ඔයාලට යමක් කමක් නොවුණා නෙමෙයි. ඒ ආයතන වලින් සුභසිද්ධියක් නොවුණාම නෙමෙයි. ඒ මේකන් නෙමෙයි වෙලා තියෙන්නේ. ඒතර මෙතන වෙලා තියෙන්නේ පින්වත්නි ඊට වඩා වෙනස් කතාවක්. මොකද්ද වෙලා තියෙන්නේ? පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව අපි ක්‍රමානුකූලව ඉස්සරහට ඇවිල්ලා නැහැ. ඒකට භාවනා විතරක් හරියන්නේ නැහැ. ඊනම් භාවනා විතරක් හරියනවා නම් බුදුරජාණන් වහන්සේ භාවනාව ගැන විතරක් කියනවනේ. සීල සමාධි ප්‍රඥාවක් ගැන නිවදාලේ. එතනින් විමුක්ති ඥාන දර්ශන උපදිනවා කිව්වේ. එතකොට ඒක විතරක් බෑ මේ කාලේ. මේ කාලේ ගොඩාක් අය පටලවාගත්ත තැනක් තමයි ජීවිතේ හිතනවා භාවනා විතරක් කරන්න කියලා. භාවනා විතරක් කරන කෙනාගේ සිත ඇතුළට හැකිලෙනවා. එයාගේ සිත අනුපාදාය උපාදානේ නොවි පිරුණම් පෑම දක්වා යන්නේ නැහැ. භාවනා විතරක් කරන කෙනෙක්ගේ සිත ඇතුළට හැකිලෙනවා. අජත්තං ඇතුළාන්තයට හිත හැකිලෙනවා. මම කියන කතාව බොරු නම් උද්දේශ විභංග කියන සූත්‍රේ බලන්න. ඇතුළාන්තයට හිත හැකිලෙනවා. ඒ ඇතුළාන්තයට හිත හැකිලුනාම වෙන දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? භාවනා කරනකොට ඇති වෙන ආධ්‍යාත්මික අත්දැකීමක් තියෙනවනේ. භාවනා කරනකොට යා තුළ ඇති වෙන ආධ්‍යාත්මික අත්දැකීමක් තියෙනවා. ඒ භාවනා කරනකොට ඇති වෙන ආධ්‍යාත්මික අත්දැකීමට එයා එකතු වී වාසය කරනවා. ඊට පස්සේ ඒක හරිම ආස්වාදජනකයි. හොඳ ප්‍රීතියක් තියෙනවා. භාවනා කරනකොට සිත බොහොම සංසුන්, කැළඹිලි සහගත කමක් නැහැ. ආරම්මණග්‍රාහීව සිත වික්ෂිප්ත වී හැසිරෙන්නේ නැති එක බොහොම හොඳ එකක්. ඊට පස්සේ මේ හොඳ එකක් කියලා එකට හිතාගෙන ඒක හොඳ එකක් ඇත්තටම. ඒක බලාගෙන තමයි ඊළඟ දවසේ ඉඳලා භාවනා කරන්නේ. යම්කිසි චිත්ත සමාධියක් තිබුණා නම් හොඳට බලන්න මේ චිත්ත සමාධිය අරමුණු කරලා භාවනා කරන්න ඊට පස්සේ. එයා නිවන අරමුණු කරලා භාවනා කරන්නේ. භාවනා කරනකොට කාය පස්සද්ධියක්, චිත්ත පස්සද්ධියක්, සිතේ සසල වීමක් මිනිසු තුල එනවා. ඒ භාවනා කරන හැම මිනිහෙක්ගෙම හිතේනවා ඒක. අරමුණු මත හිත හැසිරෙන්නේ නැති වුණාම එහෙම සංයමයක් ඇතුළාන්තයෙන් එනවා. ඒක එහෙම ආවට ඒක බල ඊට පස්සේ ඒක සාමාන්‍යයෙන් අරමුණු පස්සේ දුවනවට වඩා හොඳයිනේ. දැන් ලෝකේ අරමුණු පස්සේ දුවනවට වඩා ඒක ප්‍රණීත අත්දැකීමක්. අරමුණු පස්සේ දුවනවට වඩා හරි රසවත් ඒක. හරිම හොඳයි ඒක. දැන් අරමුණු පස්සේ අපි දුවන්නේ සතුට බලාගෙනනේ. ඔයාලා දරුවා දිහා බලන්න කැමති, දරුවා වෙනකම් මඟ බලාගෙන ඉන්නේ, දරුමුණු බුරෝ එක උයලා පියලා කාලා කෑම මේසේ එකතු වෙලා ඉන්නේ. ඒකෙන් ඒ අම්මට ආස්වාදයක් තියෙන නිසානේ. දැන් උන් ඉස්සරහට සිංහල අලුත් අවුරුදු. දරුවෝ එනකන් මම අම්මලා බලාගෙන ඉන්නවා. දරුවන්ගේ කටහඬ ඇහෙනකම් බලාගෙන ඉන්නවා. දරුවොත් එක්ක ගනුදෙනු කරන්න බලාගෙන ඉන්නවා. ඒ දරුවන්ගේ දරුවොත් එක්ක ගෙදර වැඩ කරන්න බලාගෙන ඉන්නවා. ඒ වෙනුවෙන් කැවුම් උයන්න බලනවා, කිරිබත් හදනවා, එක එක ඒවා හදනවා, උයනවා, බලනවා, කරනවා. හැබැයි මේ විදිහට හොයලා බලලා උයලා පිහලා කාලා බීලා ඉන්න එකෙන් ඔයාලා බලාපොරොත්තු වෙන්නේ ඉවෙන් ඔයාලට ආස්වාදයක් තියෙනවා. සමහරට දරුවෝ නැතුව ඉද්දී ඔයාලට වැඩ නැහැ. දරුවෝ හිටියම් වැඩ වැඩි. හොඳට බලන්න. දරුවෝ ඉන්නකොට එනමුත් ඒ වැඩවලට අපි ආසයි. උදේම 3ට විතර නැගිටලා දරුවෝ වෙනුවෙන් උයන්න අම්මා ආසයි. නමුත් 3ට විතර නැගිටලා උයන එක මහා කර්මයක්නේ. විශාල දුකක්නේ 3ට නැගිටලා උයන්න වෙනවනම්. අපේ ගෙවල් වල අපින්වත්නි 6 විතර වෙනකන් නිදාගන්න මිනිසුන්ගේ සිත නිින්දට ආසයි. අපි නිදාගන්න කැමති. නමුත් 3ට නැගිටලා උයන්ඩ වෙනවා නම් ඒක ඒ අම්මට දුකක්නේ. නමුත් ඒ දුක එයා බාර ගන්නවා දරුවා වෙනුවෙන්. ඊට පස්සේ දරුවට ඒ ටික කවලා දරුවා කන දිහා බලාගෙන එයාට හරි සතුටක් එනවා. එයාට හරි සතුටුයි. හරි වෙහෙසකුත් තියෙනවා. නමුත් සතුටක් තියෙනවා. ඒ සතුට මොකක් නිසාද? අරමුණු මත පදිංචි වෙලා ඉන්න නිසා. ඒ අරමුණු මත අපි පදිංචි වෙලා ඉන්නේ මමත්වයේ පදනම් කරගෙන. මොකක් පදනම් කරගෙනද? මමත්වය. මේ මගේ දරුවා, මේ මගේ දරුවට හොඳට කණ්ඩ දෙන්න ඕඩ. මගේ කුසින් වදාපු දරුවනේ මේ. ලෝකෙ ළමයිට කණ්ඩ දෙන්න ඕනේ කියලා එකක් අපිට නැහැ නේ. දැන් අල්ලපු ගෙවල් වලත් ළමයි ඉන්නෝනේ. ඒ වයසෙම ළමයි අල්ලපු ගෙවල් වලත් ඉන්නවා. ඒ උනට අපිට හිතෙනවද අනේ පව් මේ ළමයින්ට කණ්ඩ දෙන්න ඕනේ කියලා? අල්ලපු ගෙවල් වල ළමයි වෙනුවෙන් අපි තුනට නැගිටලා කවුරුත් උයන්නේ නැහනේ. තමන්ගේ මගේ දරුවා වෙනුවෙන් උයන්නේ. එහෙනම් මගේ දරුවා කියන මානසික ගතිකත්වය තුළ අරමුණු මුණ ගැහෙනකොට එතකොට අපිට එක දෙයක් තේරෙනවා. බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනාව ඇතුළේ අපි ජීවත් වෙනකොට අපේ ජීවිත අත්දැකීම් වල හරි ලස්සන දෙයක්, අපේ ජීවිතේට ඉතාම වැදගත් දෙයක් තමයි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාව අපේ ජීවිතවලට සසඳ සසඳා බලනවා නම්, ඒ සංසන්දනීකර කර බලන කෙනා ක්‍රමානුකූලව ප්‍රඥාව ටිකෙන් ටික උස්සලා තියන්න ඕනේ. ඒතර ප්‍රඥාව ඔසවා තිබීම පිණිස විවිධ ක්‍රියාමාර්ග අපිට උවමනා කරනවා. එකක් නෙවෙයි, ගොඩාක් වැඩ උවමනා කරනවා. මොකද මේ ධර්ම මාර්ගය කියන්නේ ඉතා වැදගත් අවකාශයක්. මේ ධර්ම මාර්ගය කියන්නේ ස්වල්ප අවකාශයක් නෙමෙයි. මේ ධර්ම මාර්ගය කියන්නේ ඉතාම වැදගත් අවකාශයක්. මේක අපට ලැබුණු පරම පවිත්‍ර අර්ථයක්. මේ පරම පවිත්‍ර අර්ථය ඇතුලේ අපිට සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘත ඥාන වශයෙන් ක්‍රමානුකූලව අපිව ඕසවා තබන්න සිද්ධ වෙනවා. එතකොට අපි ක්‍රමානුකූලව අපට ඔසවා තබන්න බැරි වුණොත්, ක්‍රමානුකූලව අපේ ජීවිතය තුළ ධර්මීය ඔසවා තබන්න අපිට බැරි වුණොත් අපි සෑහෙන අසරණයි, අපි සෑහෙන අමාරුවක වැටෙනවා. එතකොට අපේ ජීවිතය ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි අපේ ජීවිතවල දක්ෂකමක් හදාගන්න ඕන. මේ ධර්මයේ මට කොහොමද ගැලපෙන්නේ කියලා තම තමන්ගේ ජීවිතයට ගැලපෙන විදිය ගැන තම තමන් සංවේදී වෙන්න ඕන. මොකද මේ එකම ක්‍රමයක් හැමෝටම හරියන්නේ නැහැ. එක ක්‍රමයක් පින්වත්නි හැමෝටම හරියන්නේ නැහැ. හැමෝටම හරියන්නේ එක එක විදිය ක්‍රම. හැබැයි මේ එක එක විදිය ක්‍රම වලින් අපිට අවබෝධය කරා යන්න වෙනවා නම් ඒ අවබෝධය කරා යන කෙනා එයාට හරියන ක්‍රමය එයාම ගලප බලන්න ඕනේ. එයාට කොයි ක්‍රමේ හරියයිද කියලා අපි දන්නේ නැහැ. දැන් අපිට හරියන්නේ කොයි ක්‍රමේද කියලා අපිට තේරෙන්නේ නැහැ. දැන් සමහර අයට මෛත්‍රී භාවනාව හරි ගියාට හැමෝටම මෛත්‍රී භාවනාව හරියන්නේ නැහැ. එතකොට හැමෝටම පින්වත්නි ආනාපාන සතිය හරියන්නේ නැහැ. එතකොට ඒ සමහර අය ඉන්නවා එයාගේ සිත තුල ගොඩාක් රාගයේ බලවත්. එතකොට ඒ රාගයේ බලවත් වෙනකොට එයාගේ ජීවිතය තුල රාගයේ දුරු කිරීම පිණිස ඒකට හරියන භාවනා තියෙනවා. එතකොට ඒ තැන හරියන භාවනා ක්‍රම වලට එකතු නොවීමෙන් අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මිය උරගාන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පළවෙනි එක තමයි ඔය පිනතුල්ලා මේ දේශනාවේ කියපු දේ හොඳට ඔළුවට ගන්න. භාවනාවට කලින් අපි භාවනාවට කලින්ම භාවනාවට අදාළ ආධ්‍යාත්මික ප්‍රවේශයේ පිණිස භාවනාවට කලින්ම අපි කළ යුතු කාරණා තුනක් තියෙනවා. එකක් තමයි සසර දකින්න හැකියාව. මේ දේශනාවේදී අපි මතු කළේ එක. ඊට පස්සේ සංසාරේ මගේ ස්වභාවය දකින්න හැකියාව. අර මමත්වේ නිසා අරමුණු වලට වටිනාකම දීලා කියලානේ අපි ඔය කියාගෙන ආවේ. එතකොට සංසාරේ දකින්න හැකියාව එක, සසර මම දකින්න හැකියාව දෙක. තුන්වෙනි එක මේ මම ආයනේ දුරු කිරීම තුන. ඔන්න ඔය තුන ගැන තමයි බුදුරජාණන් වහන්සේ නමක් බුද්ධත්වයේ පිණිස. වැඩ කරපු වැඩපිළිවෙල ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික අවකාශය ගොඩ නැගිලා තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තුල තියෙන මේ ආධ්‍යාත්මික ප්‍රවේශය හොඳට දකින්න. එතකොට මේ ආධ්‍යාත්මික ප්‍රවේශය දකින්නකොට යා තුල තියෙන උන ඉතා විශේෂ දෙයක් තියෙනවා. ඒක ඉතාම විශේෂ දෙයක්. මොකද්ද පළවෙනි එක තමයි පින්වත්නි, එක එයාගේ ජීවිතේ තියෙන්න ඕන මේ මේ ඉපදෙන මැරෙන සංසාර බලන බුදුරජාණන් වහන්සේ පවා ආනාපාන සති සමාධියෙන් බෝධි මූලේ නැගිට්ටා. එතකොට බෝධි මූලයේදී බුදු වෙන්න ඇස්ති වෙලා, එතකොට මේ සම්පූර්ණ පාරමිතා පූර්ණේ කරලා උන්වහන්සේ බෝධි මූලේ අවබෝධය පිණිස නැගිට්ටා. එතකොට අවබෝධය පිණිස උන්වහන්සේ නැගිට්ටාම උන්වහන්සේ තුල මතුවෙච්ච ලක්ෂණ කිපයක් තියෙනවා. එකක් තමයි උන්වහන්සේ බලාගෙන බලාගෙන ගියා සංසාරේ පිටිපස්සට ආන්න බලන්න. උන්වහන්සේ එතකොට උන්වහන්සේට සසර පිටිපස්සට උන්වහන්සේ බැලුවා මේ මේ ඉපදීපදි මෙරිමෙරි යන සංසාරේ කොහොමද හැදිලා තියෙන්නේ. එතකොට උන්වහන්සේ දැක්කා මේ තමන් තුල රැස් වෙන භව සංස්කාර මේ ලෝකේ උපාදානී වීමෙන් ලෝකේට තණ්හා කිරීමෙන් අරමුණු වලට තණ්හා කිරීමෙන් ඒ අරමුණු පස්සේ දුවන අපේ සිත අරමුණු පස්සේ වේගෙන් හඹාගෙන යන සිත අවිද්‍යාව මත දෝලණේ වී මේ පුනර්භවයේ හැදෙන විදිය උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ මේ සමස්ත කතාව දැක්කා. ඊට පස්සේ උන්වහන්සේට තේරුණා මේ අවිද්‍යාව නිසා නැවත නැවත මේක සිද්ධ වෙනවා. පුනරුක්තියක් විදියට එකම දේ ආය ආය සිද්ධ වෙනවා. ආය ආය ඉපදෙනවා. ජරා ආය ඒ ඉපදිච්ච සත්වයා තුල අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. අරමුණු පස්සේ දුවනවා. ඒවායින් සම්තෘප්තිමත් වෙනවා. ඒවාට තණ්හා කරන්න ගන්නවා. ඒවාම සිතින් උපාදානය කර ගන්නවා. ඒක ඇතුලේ සිතින් කයෙන් වචනෙන් කර්ම රැස් කර ගන්නවා. ඒ රැස් වෙච්ච කර්මී පදනම් කරගෙන ආය ආය සංසාරයට දුවනවා. එතකොට ඕක තමයි උන්වහන්සේ දැක්කේ. ඔහොමම බලාගෙන යද්දී උන්වහන්සේට තේරුණා මේ තමන් වහන්සේගේ ගමනේ කෙලවරක් නෑ. අන්න බලන්න. උන්වහන්සේ පටිච්ච සමුපාදයෙන් දැක්කේ වැඩි. ඊට පස්සේ උන්වහන්සේ බැලුවේ මොකද්ද? හරි, මේ ප්‍රශ්නෙට මම විතරද අහුවෙලා ඉන්නේ? මේ ප්‍රශ්නෙට මම විතරක්ද අහුවෙලා ඉන්නේ? උන්වහන්සේ එතකොට බැලුවා. එතකොට උන්වහන්සේගේ ගමන් මඟ දිහා බලනකොට උන්වහන්සේට මොකද්ද ඇති උනේ? උන්වහන්සේට ඇති වුණා පුබ්බේ නිවාසානුසුති ඥානය. ගන්න බලන්න. පුබ්බේ නිවාසානුසති ඥානයකින් උන්වහන්සේ බලාගෙන බලාගෙන යනකොට මේ සසර පරත්තරක් කෙලවරක් කොනක් පේන්නේ නැහැ කියලා දැක්කා. එම් බලාගෙන බලාගෙන පිටිපස්සට ගියා. එහෙම පිටිපස්සට බලාගෙන බලාගෙන යනකොට ගිහින් උන්වහන්සේ බැලුවා එක තැනකදී මම විතරක්ද මේ ප්‍රශ්නෙට අහුවෙලා ඉන්නේ? එකෙන මම විතරක්ද? එතකොට උන්වහන්සේ බැලුවා නෑ මේ ලෝකේ සියලු සත්‍යයන්ගේ පොදු සාධකයක ඔක්කොම සත්‍යයන් මේකට යටයි කියලා බැලුවා. එතකොට ඔක්කොම සත්තු මේකට යටයි කියලා උන්වහන්සේ බලනකොට උන්වහන්සේ තුල ඇති වුණා චුතූපපාත ඥානය. අනිත් ඥානවලට තමයි අපි එකතු වෙන්න ඕන. දැන් බලන්න, මම ඉස්සෙල්ලා ඔයාලට දේශනාව පටන් ගන්නකොට මේ පින්වතුන්ට කිව්වා, පින්වත්නි, සංසාර දකින්න, සංසාරේ මාව දකින්න, මමත්වයේ දුරු කිරීමට වැඩපිළිවෙලකට එන්න. අපි සංසාරේ දැක්කා බුදුරජාණන් වහන්සේ විදියටම. හැබැයි දැන් අපිට උන්වහන්සේට තරම් දකින්න ඥාන සම්ප්‍රයුක්තකමක් නැහැ. ඒ ඥාන සම්ප්‍රයුක්තකමක් නැති නිසා අපිට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරහා බලාගෙන යන්නයි තියෙන්නේ. ධර්මයේ හරහා බලාගෙන යනවා හැර අපට කිසිම විසඳුමක් නැහැ. අපට සිද්ධ වෙන්නේ මේ මව්වරුන්ට සිද්ධ වෙන්නේ ධර්මයේ හරහා බලාගෙන යන්න. ඉතින් ධර්මය අඩුවක් නැතුව තියෙනවා වාසනාවකට. ඉස්සරහට කොම් වෙයිද දන්නේ. මේ කාලේ මේ අම්මලාට ධර්මයේ හොඳට ඇහෙනවා අපිට. ඉතින් ඒක මහ විශාල ලාභයක් ඒක. ඒක පුදුම ප්‍රතිලාභයක්. එතකොට මේ ගමන් මඟ ඇතුලේ පින්වත්නි අපට සිද්ධ වෙනවා මෙන්න මේ කාරණා දෙකම දකින්න. අර බුදුරජාණන් වහන්සේ පුබ්බේ නිවාසානුසුති ඥානිනුත් චුතූපපාත ඥානිනුත් උන්වහන්සේ ඥානින් බලාපු දේ අපිට ධර්මයෙන් බලන්න වෙනවා. අපිට ඥානෙ නැහෙනි. අපිට අනුමානෙට තමයි බලන්න වෙන්නේ. අපිට ඥානෙන් අපි දෙකලා නැහෙනි. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහ ඒකට තමයි සද්ධාව ඕන කියන්නේ. ධර්මාර්ගය පටන් ගන්න ඕන සද්ධාවෙන් කියලා කියන්නේ ඒකයි. ඇයි අපේකන් නිමි බුදුරජාණන් වහන්සේට අයිති එක. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට බලාගෙන බලාගෙන පිටිපස්සට යනකොට පුබ්බේ නිවාසානුසති ඥානේ චුතූපපාත ඥානේ ඔස්සේ බලනකොට එයාට සසරත් පේනවා, සසර තමන්ගේ ක්‍රියාවලියත් පේනවා. ඊට පස්සේ එයාට පේනවා මේ මම තුල ගොඩනැගෙන මමත්වය. ඒ කියන්නේ මම කියන ගතිය ඇතුලේ එයා ලෝකේ කියවන විදිය. එකෙන අර දරුවා මගේ කියලා හිතාගෙන දරු මේ මගේ දරුවා වෙනුවෙන් උයන්නේ කියලා හිතාගෙන අර ඉතා වෙහෙසකර වැඩකට එයා මැදිහත් වෙලා තින්නේ මම කියන බව නිසානේ මගේ දරුවා කියන කම නිසානේ මගේ අය කියන එක නිසානේ ඒ කියන්නේ මේ මනස තුල තියෙන මම කියන ගතිකත්වය පදනම් කරගෙන තමයි එයා තුල ලෝකේ අභිනන්දනය කරන්නේ මම කියන ගතිය ඇතුලේ එතකොට මේ මම කියන ගතිය ඇතුලේ ලෝකේ අභිනන්දනය කරන්න ගියාම ඒක ඒ මම කියන ගතිය ඇතුලේ ලෝකේ අභිනන්දනය වෙනකොට මමත්තේ පදනම් කරගෙන ලෝකේ අභිනන්දනය වෙනකොට පින්වත්නි ඒ මමායනේ ඇසුරු කරගෙන ආත්මීය ස්වභාවයේ පදනම් කරගෙන මමත්තේ නිසා අපිට මේ සසර නිර්මාණය වෙන අපි කවදාවත් හිතන්නේ මම කියන ගතිය විසින් තමයි සසර හදන්නේ කියලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ මම කියන ගතියේ කඩන එකට එකතුනා ඥාන තුنين එකක් තමයි මොකද ආසවක්කය ඥානෙ මම කියන ආශ්‍රවය තමයි මම කියන මේ ආශ්‍රවීය தත්වයෙන් තමයි උන්වහන්සේ සිත මුදවගන්නේ ඔය ඥාන තුනේනි උපදවගන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ චුතූපපාත ඥානෙ ආසවක්කය ඥානෙ ඒකෙන්නේ අවබෝධයේ සහවුරු වෙන්නේ එහෙනම් අපට තියෙන්නේ මේ කාරණා තුන ඔස්සේ අපේ ජීවිතේ ඉතා ගැඹුරින් කියවා ගන්නටයි. ඉතාම ගැඹුරින් කියව ගන්නටයි. එතකොට ඒ නිසා ඔයාලට හැමදාමත් උදේක සිද්ධ වෙනවා. හැමදාමත් උදේ කාලේ ඔය පින්තුන්ලාට සිද්ධ වෙනවා. දිනපතාම මේක පුරුද්දක් කරගන්න. ජීවිතේ දිනපතාම මේ පුරුද්ද තියාගන්න. මේ පුරුද්ද දිනපතාම තියාගන්න. මොකද්ද? එකක් තමයි ඔය පින්නතුන්ලාගේ ජීවිතය ඇතුලේ සංසාරයේ හැඩය බලන්න. ඒකේ තමන් යන ගමන දිහා බලන්න. මේ සසර යන්නේ මමායනේ නිසා නේද කියලා දකින්න. මමත්වයේ දුරු කිරීමෙන් ලෝකෝත්තර වෙනවා නේද කියලා දකින්න එච්චරයි. අපේ ඒකායන ඉලක්කේ මමත්වයේ දුරු කිරීම. භාවනා කිරීම නෙමෙයි. සීල් රකින්න එකත් නෙමෙයි. දන් දෙන එකත් නෙමෙයි හාමුදුරන්ට උදේට ගිහින් දානි දීලා එන එක නෙමෙයි අපේ ප්‍රධාන වැඩේ. ප්‍රධාන වැඩේ මමත්වයේ දුරු කිරීම. මොකද ලෝකේ යම් තාක් ගිනි ගන්නවා නම් ඒ ගිනි ගන්නේ මමත්වේ නිසා. මමත්වේ නැති තැනක ලෝකේ ගිනි ගැනීම නැහැ. ලෝකේ ගිනි ගන්නේ මමත්වේ නිසා. මමත්වයෙන් තොර තැනක ලෝකේ ගිනි ගන්නේ නැහැ. හැම වෙලාවකම ලෝකේ ගිනි ගැනීම තීරණය වෙන්නේ මමායනේ නිසා. මමත්වේ නිසා පුද්ගල බව නිසා ආත්ම දෘෂ්ටිය නිසා මමත්වෙන් තොර තැනක ලෝකේ ඇවිලෙන්නේ නැහැ කවදාවත් මමත්වෙන් තොර තැනක ලෝකේ දැල්වෙන්නේ නැහැ නිවීමක් තියෙන හොඳට බලන්න මමත්වේ නැති තැනක ඔයාලා අවුල් වෙලා නැහැනේ හොඳට මමත්වේ නැති තැනක ලෝකේ වැටුණා කියලා කැඩුණා කියලා බිඳුණා කියලා ඔක් අපි අඬන්නේ නැහැ දැන් පෞගී කාල නාය යනකොට මිනිසුන්ගේ ගෙවල් නාය ගියාට අපි ඇඬුවේ නෑනේ යම් ධර්ම සංවේගයක් අපට ඉපදුනා අනේ මිනිසුන්ට මෙහෙම නොවුනා නම් හොඳයි ඒක මිනිසුන්ගේ හෘද සංවේදීකමක් නේ අර කරුණාවට එන එකක් නේ අනේ පව් මේ මිනිස්සු මෙහෙම නොවුනා නම් හොඳයි කියලා මිනිසුන්ට හැමෝටම හිතුණා හැබැයි අපි අඬන්න ගියේ නෑනේ අපි වැල ඒ ඇඬුවේ වැළපුණේ ඒ ගෙදර හිටපු මිනිස්සුනේ ඒ ගෙදර පාවිච්චි කරපු ඒ ගෙදර හදපු ඒ ගෙදර වැඩ කරපු ඒ ගෙදරට දරදී ඇදපු ඒ ඉඩකඩම් කළ උරුමකාරයෝනි අඬන්න පටන් ගත්තේ එහෙනම් මේ උරුමය කියන්නේ කඳුල උපද්දවන එක අපි උරුමකාරකමට ආසා වුණාට පින්වත්නි හොඳට ඔළුවට ගන්න මේ උරුමකාරකම කියන්නේ කඳුල උපද්දවන තැනක් නමුත් අපි හරි ආසයි උරුමයට කවදාවත් කිසි උරුමයකට උරුමකම් කියන්නේ නැති මට්ටමට සිත උපේක්ඛා සහගත කරගන්න. සිත මැදහත් කරගන්න. එතකොට මේ පුද්ගල බව කියන එක අපිව හරියට අවුල් කරන එකක්, දවණ එකක්. එහෙනම් අපිට තියෙන්නේ වැඩ තුනයි. ඒක තමයි බුදුරජාන් වහන්සේ අපහසුවෙන් දුර්ගේශ්වරී කඳුපන්ති ඇසුරු කරලා අප්‍රමාණව දුක් විඳලා ආයේ පොඩි දුකක් නෙමෙයි. දුර්ගේශ්වරිය කළ ගත කරපු දුක පොඩි එකන්නන් නෙමෙයි. ඔය අපේ මහා සීහනාද සූත්‍රය වගේ දේශනා ඇති YouTube එකේ අහලා බලන්න උන්වහන්සේගේ දුක පොඩි එකක් නන් නෙමෙයි. මොන්නතරම් දුක් විඳද්ද කියලා ඔය දුර්ගේශ්වරි කඳු පන්තියට ගියාමම තේරෙනවා. දුර්ගේශ්වරි කඳු පන්තියට ගියපු අය දන්න ඇති මහා පින්වත්නි, ඒ කඳු පන්තියේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ මහා විශාල දුක අදත් ලියවිලා තියෙනවා. ඒ කඳු පන්තිය වයසට ගිහින් කඳු පන්තිය, දුර්ගේශ්වරි කඳු බෑවුමින් බෑවුමට බුදුරජාණන් වහන්සේ බෝධිසත්වෝරේක් විදියට අප්‍රමාණව දුක් විඳා. උන්වහන්සේ ඇසුරු කළේ කඳු පන්තියනේ. ඉතින් ඒ කඳු පන්තිය දවස් ගාණන් නිකම්ම වැටිලා ඉඳලා තියෙනවා. කවුරුත් නෑ අත දෙන්න. ඒක නැගිටවන්න කෙනෙක් නෑ. ආහාර නැතුව විමුක්තිය හොයද්දී අර ඒ කාලේ තිබුණානේ ක්‍රම දුෂ්කර ක්‍රියාවක්, ඒ කියන්නේ අත්තකිලමතානියෝගී කියලා ප්‍රධාන ක්‍රමයක් තිබ්බනේ ඒ කාලේ පැවිදි වෙච්ච අය කරපු. උන්වහන්සේව කරලා බැලුවා, අන්තයට කරලා බැලුවා. උන්වහන්සේ කඳු පන්තියේ අතර වැටිලා ඉඳලා තියෙනවා දවස් ගණන්. ආහාර නැතුව දවස් ගණන් ඉඳලා තියෙනවා. මුල් කාලේ උන්වහන්සේ හරි ලස්සන කෙනෙක්. ඒ උන්වහන්සේගේ ස්වරූපය සම්පූර්ණයෙන් වෙනස් වුණා. මිනිහෙක් දැක්කම් බය හිතෙන මට්ටමට ඇස් එහෙම යට ගියා කියනවා. බලන්න පින්වත්නි, රාජභෝජනේ වළඳලා හේමන්ත ගිම්හාන වස්සානකේ නිරුතුවලට වෙන වෙනම මාලිගා තිබුණු අපගේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වරයෙක් විදියට ගිහි කාලේ එබඳු මහරාජකීයෙක්නේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ. ඒ ඔක්කොම අතහැරලා දාලා මේ සම්පූර්ණයෙන් දුර්ගේශ්වරි කඳු පන්තියට උන්වහන්සේ ගියාම මුල් කාලේ පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සු දානි බෙදන්නේ නැතුව බලාගෙන ඉන්නවලු. එච්චර ලස්සනයි කියනවා. සිවුරු පොරෝගෙන උන්වහන්සේ මැටි පාත්‍රයකුත් අරන් ගයක් ගයක් ගන්න මේ පාරට වැඩියාම මිනිස්සු දානි ගෙනල්ලා මූණ බලාගෙන ඉන්නවලු. කවුද මේ මුනිවරයා කියලා. දිව්‍ය ලෝකෙන් බැසපු දිව්‍ය පුත්‍රයෙක්ද, බඹලොවින් ආපු බ්‍රහ්ම රාජයෙක්ද, ත්‍රිවේද ප්‍රාප්ත බ්‍රාහ්මණයෙක්ද? එහෙමත් නැත්නම් එකපාරටම ලෝකයෙන් ආපු නාග ලෝකයෙන් ආපු නාග රාජයෙක්ද කියලා මිනිස්සු බලාගෙන ඉන්නවලු. ඊට පස්සේ තමයි අර බිම්බිසාර රජුරුන් කියන්නේ රජතුමනි, අද්භූත මුනිවරයෙක් මේ ගමට එනවා. හරි අද්භූතයි. ඇයි? දැක්කාම ඇස අහකට ගන්න හිතෙන්නේ නැති තරම් ලස්සනයි. එච්චර ලස්සනයි. මේක වනාන්තර අතරින් ගස් අතරින් නොපෙනී යනවා. කවුද මේ මුනිවරයා? මිනිසුන්ට තිබ්බ ප්‍රශ්නේ. මේ රත්තරම් පාට හමක් ඇති මේ මුනිවරයා කවරෙක්ද? දෙවියෙක්ද, බඹෙක්ද, මාරයෙක්ද, ත්‍රිවේද ප්‍රාප්ත බ්‍රාහ්මණයෙක්ද, බඹලොවින් ආපු බ්‍රහ්මරාජයෙක්ද, තෞතිසාවෙන් වැඩිය දිව්‍ය පුත්‍රයෙක්ද, සුයාමෙන් ආපු යාමෙන් ආපු දිව්‍ය පුත්‍රයෙක්ද කියා මිනිස්සු හරියට ප්‍රශ්න හරි මිනිස්සු අතර ලිංවල ලිඳට එකතුනාම කඩපිල මේ එක එක තැන්වලට එකතුල කතා වෙනවලු. මෙන්න මෙබඳු මුනිවරයෙක් කෙනවනේ මේ පැත්තේ. ඉතින් මිනිස්සු අර ඝන කැලෑවට යන්නේ නැති නිසා මිනිස්සු බලාගෙන ඉන්නකොට කැලේ නොපෙනී යනකොට මිනිසුන්ට හරි පුදුමයි ඒක. නමුත් උන්වහන්සේ අන්තිම වෙනකොට එක වෙලාවක මේ උන්වහන්සේ භාවනාවෙන් වැඩ ඉන්නකොට පොඩි ළමයි ටිකක් ඇවිල්ලා බලලා මේ නම් යකෙක්මයි කියලා හිතුවලු. ඇයි? ඇස් යට ගිහින් මේ බඩ අත ගන්නකොට ඒක පිටට දැනෙනවා. මේ ඇටකටු පෑදිලා සම්පූර්ණයෙන් ඇඟ දුර්වල වෙලා අහම හරීම රළු වෙලා සිව්මැලි හම නැති වෙලා එක ළමයි ටිකක් ඇවිල්ලා මේක තියෙන්නේ අරිය පරියේෂණ කියන සූත්‍රේ. ඒක තියෙනවා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වරයෙක් විදියට මේ වැඩ ඉන්නකොට එක්තරා තැනක උන්වහන්සේ මේ සොහොනේ රැය පහන් කරද්දී සොහොන් වලින් වැඩ හිටියනේ හරියට. එතකොට මේ ළමයි ටිකක් ඇවිල්ලා බැලුවලු මේ නම් යකෙක්මයි, ආය මිනිහෙක් නම් නෙමෙයි කියලා ළමයි ටික ළඟ තිබ්බ මැටි හුඹහකින් මැටි ගෙනල්ලා මැටි ගැහුවලු ඇඟට. සම්පූර්ණයෙන් අර දුරවල කයක්නේ උන්වහන්සේට ඒ වෙනකොට තිබ්බේ මැටි ගැහුවලු මුළු ඇඟම වැහින්ද. ඉතින් එහෙම ඇඟම වැහින්ද මැටි ගැහුවාම පින්වත්නි හරි පුදුමයි කියනවා මේ ළමයින්ට මේ නාස් දෙක විතරක් විවෘතව තිබ්බලු හුස්ම ගන්න බව දැනගෙන පොඩි ළමයිනේ. එදා රාත්‍රියේ වේගෙන් වර්ෂාවක් ඇවිල්ලා මේ පස්සේදිලා යනකම් උන්වහන්සේ සමාපත්තිය බිඳගත්තේ නැහැ කියනවා. බුදුරජාණන් මතක් කරනවා මහණෙනි මම දියුණු කරපු සමාධිය බඳු සමාධියක් කියනවා. එදා වේගින් වැහැලා පස් ටික හේදිලා යනකම් මම සමාධියෙන්මයි වැඩ හිටියේ කියනවා. මම දියුණු කරපු සමාධිය බඳු එකක් කියනවා. අපි විනාඩි 5ක් භාවනා කරලා නැගිටලා කියනවා මේ මිදසල අපි භාවනා කරනවා කියලා. ඒක මදි හොඳට ඕම. එතකොට උන්වහන්සේ මේ බඳු කැපකිරීම කරලා හොයාගත්ත ලස්සන ධර්මයක් තියෙනවා. ඒක හරි ලස්සන එකක්. ඒක වඩනකොට හරීම සංසිඳීමක් එන්නේ. පුදුම නිවීමක්, පුදුම සුවපත් වීමක් අපි තුල එන්නේ. ඒක අග්‍රයි. ඒක ජීවිතේට හරි වටිනා එකක් පින්වත්නි. එතකොට ඒ වටිනා ධර්මයේ ඇතුලේ අපි මොකද කරන්න ඕන පින්වත්නි? පුළුවන් තරම් දැන් අපිට වැඩ තුනයි තියෙන්නේ. හොඳට මේ දේශනාව අහගෙන හිටියනම් හොඳට තේරෙනවා සසර දකින්නකම, සසර තමන්ව දකින්නකම, මේ සංසාරේට මම අදාළ වෙන්නේ මම කියන බවකම් තිබ්බොත්. මම කියන බව තිබ්බොත් මම සසරට අදාළයි. එහෙනම් අපි දුරු කළ යුත්තේ ජීවිතේ නෙමෙයි, මමයනේයි දුරු කරන්න ඕන. අපිට පොඩි වැඩයි තියෙන්නේ. ඔය ජීවිතේ වලට ලැබිච්ච මේ ජීවිතේ තියෙන ඒක ඔයාලා වෙනද වගේම ගනුදෙනු කරගෙන වැඩපල කරගෙන හොඳට පිළිවෙලට ඇඳලා පිරිසුදුව කෑම ටික කාලා ගෙවල් දොරවල් අතුපතු ගාගෙන වෙනද වගේම ඉන්නවා. මොකුත් වෙනසක් නැහැ. දුරු කරන්නේ මමත්වය. එතකොට මේ මමත්වය දුරු කිරීම කියන එක මම කියලා අපි රැවටිලා ඉන්නේ මේ ගතට. ඒ නිසා ගත විදර්ශනා කරනවා. අන්න කායानुපස්සනම ඇයි කියලා කවුරු හරි ඇහුවොත්, ඔයාලගෙන් ඇහුවොත් ඇයි කායානුපස්සනාව වඩන්නේ කියලා ඇහුවොත් අපිට හරි උත්තරයක් අද තියෙනවා. මොකද්ද? මේ කය පිළිබඳ මමත්වයක් මා තුළ තියෙනවා. මේ කයට කණ්ණාඩි ඉස්සරහට ගියාම මේ මම කියලා මේ පැත්තට ඇඟිල්ල දික් කරන කමක් තියෙනවා. මේ මගේ කොණ්ඩේ, මේ මගේ ඇස් දෙක, මේ මගේ දත්, මේ මගේ හම කියලා මේ කයගත පැත්තට මම කියලා ඇඟිල්ල දික් කරන කමක් තියෙනවා. එතන මේ ඒ නිසා මොකද කරන්නේ? මේ ගත වික්ෂිප් විසුරුවල බලනවා. ඒ කියන්නේ මේ ගත දිහා එක එක විදිහට බලනවා. සතර මහා ධාතු විදිහට බලනවා. දෙතිස් කුණුප කොටස් විදිහට බලනවා. එයි මේ ඒ කියන්නේ හිම බෙදනකොට ඊට බෙද බෙදා බලනවා. දැනුත් මම ඉන්නවද කියලා. කෙස් මමද කියලා හොඳට බලනවා භාවනාවේ. කෙස් මම නම් කොණ්ඩේ කපනකොට මාව වැටෙන්නේ වැටිලා බිමට. ඒ කියන්නේ මේ කෙස් මම නම් කෙස් තුල මම ඉන්නවා නම් කොණ්ඩේ කපනකොට කෙස් එක්කම මාවත් වැටෙන්න ඕන. මාවත් කැපිලා යන්න ඕන. හොඳට බලන්නකෝ. එහෙම බලද්දී තේරෙනවා මේ කෙස් මම නෙමෙයි. දත් මම නෙමෙයි. මේ හැම මම නෙමෙයි. මේ පරණ හැම ගැලවිලා යනකොට මාවත් ගැලවිලා යන්න ඕන. එහෙම ගැලවිලා යන්නේ නැහැ. මේ නියපොතු මම නෙමෙයි. මේ නියපොතු කපද්දි මාව වැටෙන්න ඕන බිමට. හැබැයි මේ ටික ඔක්කොම එකතු වුණාම මාව කියලා ගතිකත්වයක් මට තියෙනවා. මම කියලා බලන කමක් තියෙනවා කියලා එහෙනම් එයා දැනගන්නවා. මේ සකස් වීමට ධර්මයේ මොකද්ද පාවිච්චි කරන වචනේ? සංකත. මේ සකස් වීමට නේද මම කියලා රැවටිලා ඉන්නේ? මේ සකස් වීමට නේද මම කියලා රැවටිලා ඉන්නේ කියලා මේ සකස් වෙච්ච තැන බලනවා. විසුරුව බලනවා. එතකොට විසුරුවම් මාව පේන්නේ, සකස් වුණාම මාව පේනවා. එහෙනම් විසිරුවාට පස්සේ මාව පේන්නේ නැත්නම් සකස් වුණාම මාව පේනවා නම් මම කියන එක මානසිකව දුන්න එකක් මිසක් මේ කෙස් වලට, ලොම් වලට, නියපොතු වලට, සමට, දත් වලට, වකුගඩු වලට, අක්මාවට, හදවතට, ලේ වලට, සෙම සොටු මූත්‍රා දහඩිය, කඳුළු උරුණු තෙල් වලට අයිති එකක් නෙමෙයි. ඒකට අයිති නෑ මේක කියලා බලනවා. ඒතකොට මම කියලා බලන බැල්ම සිතට අයිති දෙයක්. ඒ නිසා සිතත් විදර්ශනා කරන්න ඕන කියලා හිතනවා. අන්න ඒ නිසා තමයි චිත්තානුපස්සනාවගේ අනුපස්සනා භාවනා තියෙන්නේ. බලන්න කොච්චර ලස්සන දර්ශනයක්ද කියලා. රූපයේ පිළිබඳ මමත්වයේ දුරවීම පිණිස රූපයේ විසුරුවා බලනවා. මේ රූපේ වෙන් කරලා විසුරුවල බලනවා. හොඳට විසුරුවල බලනවා. එතකොට රූපේ මම නෙමෙයි, රූපේ තුල මම නෑ, මා තුල රූපවත් බවක් තියෙනවා කියවට හිතුවක් නෑ. මේ සකස් වුණාමයි මේ රූපවත් බව තියෙන්නේ. හොඳට බලන්න මේ සකස් වුණාමනේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ මේ සකස් වෙච්ච තැනකට ආරෝපණය කරපු තත්ත්වයක් නේ. දැන් මගේ දරුවා කියලා කියන්නේ උපයටනේ. හැමේ උපයටනේ. හැම ගහවුවොත් දරුවෙක් පෙනෙයිද? ඒ කියන්නේ හැමේ උපයට, හැමේ ගැඹුර දක්වා විතරයි මගේ දරුවා කියන එක අහුවෙන්නේ. හැමේ උපයට විතරයි මගේ දරුවා කියන එක අහුවෙන්නේ. සතුරෙක් හෝ මිතුරෙක් හෝ ඔක්කොම එහෙමයි. මෙයා නම් මට හතුරෙක් කියලා කිව්වට ඒ හමී ගැඹුරට විතරයි හතුරා අහුවෙන්නේ. ඈතින් දැක්කාම මෙයා මගේ හතුරා කියලා අහුවෙන්නේ නැහැ. හමී ඔපේට අහුවෙලා තියෙන්නේ. එහෙනම් මම මගේ සිතින් වටිනාකම දුන්නු කමක් තියෙන්නේ. වික්ෂිප් විසුරුවල බලද්දී ඒ වටිනාකම පේන්නේ නැතුව යනවා පින්වත්නි. එතකොට ඒක විසුරුවල බලද්දී එයා තුල මොකද වෙන්නේ? ඒ විසුරුවල බලද්දී අර මම ආයෙනේ මගේ කියන කමෙන් ගත්ත කම එයා තුල බොහොම අඩු වෙලා යනවා, දුර්වල වෙලා යනවා. පුද්ගල භවකින් ලෝකේ බලන කම වැටෙනවා. එහෙනම් කෙනෙක් කියනවා නම් මම නිවන් දකින්නම් කියනවා නම් එයා අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තියෙනවා, සතර සතිපට්ඨාන වඩන එක. එහෙනම් ඔයාලා පළවෙනියෙන් කරන්න ඕන දේ තමයි සසර දකින්න එක, සසර තමන්ව දකින්න එක. මේ සසර පැවැත්ම මම කියන බව නිසා වෙන එකක් කියලා, වෙන එකක්වත් නැහැ. මට කියන්න සසර පවතින්නේ නැහැ ඔබවහන්සේ ඔය කියන එකට වඩා තව එකක් තියෙනවා, කාටවත් කියන්න බෑ. පුද්ගල බව මමත්වය විතරයි සසර මාව අරන් යන්නේ. ඉපදි ඉපදි මැරි මැරි යන මේ සංසාරේ මාව අරන් යන්නේ පුද්ගල බව විතරයි. පුද්ගල බව විතරයි මාව සසරට අරන් යන්නේ. පුද්ගල බවක් නැති තැනක සසර කියලා එකක් නැහැ. පුද්ගල බව කියන එකක් නැත්තම් සංසාර කියලා එකක් නැහැ. එහෙනම් පුද්ගල බව කියන එක පවති, පුද්ගල බව කියන එක සිතේ තියෙන එකක්. ඒ කියන්නේ මම මගේ කියලා හිතේ නිතින්. එතකොට සිත යථා පරිදි ක්‍රියාත්මක වෙනකොට විතරයි පුද්ගල බව තියෙන්නේ. ඒ කියන්නේ සිතට සිතුවිලි ගලනක ඇතුලේ තමයි මාව පේන්නේ. සිතුවිලි ගලන්නේ නැත්තම් මම මගේ කියලා එකක් ඉන්නේ නැහැ. දැන් නිදාගෙන ඉද්දි මම මගේ කියලා එකක් නැහැනේ. ඇයි අපිට සිතට සිතුවිලි ගලන්නේ මේ වෙලාවට? නිදාගෙන ඉද්දි මම මගේ කියලා එකක් ඉන්නේ නැහැ. නැගිට්ටාමයි ඉන්නේ. ගැඹුරු නිින්දකට වැටිලා ඉන්න කෙනෙකුට මාව පේන්නෙත් නෑ, මගේ කියන ඒවා පේන්නෙත් නෑ, මගේ දරුවෝ පේන්නෙත් නෑ, මොකුත්ම පේන්නේ නෑ. එහෙනම් මම කියන එක තීරණය වෙන්නේ සිතට සිතුවිලි ගැලීම මත. මම කියන බව තීරණය වෙන්නේ අපේ සිතට සිතුවිලි ගැලීමත් එක්ක. ඒක ඇතුලේ තමයි මම මගේ කියන බවක් අපේ ඇතුළාන්තය තුළ නිර්මාණය වෙන්නේ. ඇතුළාන්තයෙන් මේ කියන එකක් මිසක් ඒක බාහිර ලෝකෙට අදාළ එකක් නෙමෙයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපේ සිතත් විදර්ශනා කරන්නට. ගතත් විදර්ශනා කරන්න ඕන සිත. ඒකනේ නාම රූප විදර්ශනා කරනවා කියන්නේ. රූපයත් විදර්ශනා කරනවා, නාම ධර්ම ටිකත් විදර්ශනා කරනවා. එතකොට නාම රූප ටික එයා බලනවා මේ දැන් මම කියලා පිළිගත්තට මේමට මේමගේ ධර්ම ස්වභාවය මොකද්ද කියලා. අන්න ඒක ඉතා වැදගත් දෙයක්. අර මම කියලා අහුවෙන්නේ ගතයි සිත, ගතට මම කියලා රැවටෙන එකක් තියෙනවා, සිතින් මම කියලා වටිනාකම දෙන කමක් තියෙනවා. ඕකනේ අපිට තියෙන්නේ. ඒ නිසා දැන් ගත වෙනම විස්තර කරලා බලද්දි මාව පේන්නේ නැතුව යනවා. ඒ නිසා කායानुපස්සනාව වඩනවා, කෙස්ලොම් නියදත් සමමස්නහර ඇට ඇට මිඳුළු අකුගඩු හදවත අක්මාව අරව මේව බෙදනවා. බෙදලා ඒ වාගේ සුභාරම්මණින් ගන්න මොකක්වත් නැහැ නේද, අනිත්‍යයි නේද කියා බලනවා. ඊට පස්සේ බලනවා මේ මම කියලා වටිනාකම සිතින් නිදීලා තියෙන්නේ. සිත කොහොමද කියලා බලනවා. අනේ මේ සිතට සිතුවිලි ගැලීම මත නේද මේක වෙන්නේ කියලා. සිතුවිලි ගලන් නැත්තම් මට මාව පේන්නෙත් නෑ නේද? මම සිතුවිලි පොඩ්ඩක් අවුල් වුණොත් එහෙම මට මාව අහුවෙන්නේ නෑනේ. සිතුවිලි පොඩ්ඩක් සිතුවිලි වල ක්‍රියාකාරීත්වයේ සිතේ හැසිරීම පොඩ්ඩක් එහෙට මෙහෙට වුණා. මොකක් හරි දැන් හිතමුකෝ අපි එයාට බරපතල චිත්තාවේගයක් නිසා මනස අවුල් වෙනවා. එහෙම වෙන්න පුළුවන්නේ. ඒ මනස අවුල් වුණාට පස්සේ එයාට එයාගේ දරුවා අහුවෙන්නේ. සමහරට දරුවා මැරිලා ඉන්නවා එයා හඳන්නේ. එයා එයාගේ ඇස් දෙකෙන් දකිනවා ඒක. එහෙනම් මේ සිතුවිලි ප්‍රවාහයේ ඇති වෙන ව්‍යාකූලත්වයේ පවා අපට ලෝකේ අවුල් කරලා දානවා. එහෙනම් මේ සිතට සිතුවිලි ගැලීම මත තමයි මම කියන ගතියකින් ලෝකයට ආරෝපණය කරලා ඒ ලෝකේ මත දැවටිලා අපි වාසය කරන්නේ. ඒ නිසා සිත වෙනම විදර්ශනා කරනවා, ගත වෙනම විදර්ශනා කරනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නාම රූප ධර්මයන් විදර්ශනා කරන්න කිව්වේ. ඊට පස්සේ ඒ නාම රූප වෙනම බලලා රූපයට මම කියලා බලන එකක් තියෙනවා, සිතින් මම කියලා වටිනාකම දෙන කමක් තියෙනවා. ඒ නිසා ගතද සිතද දෙකම වෙන වෙනම විදර්ශනා කළ යුතුයි. විකල්පයක් නෑ වෙන. ඒ නිසා ගත සහ සිත දෙක විදර්ශනා කිරීමට කලින් අන හරි වැදගත් දෙයක්. විදර්ශනා කිරීමට කලින් අපි කරනවා මේ ගතට ආවේනික තත්ත්වයක් සිතට ආවේ සිතේ ස්වභාවයක් ගතේ ස්වභාවයක් දෙක දකිනවා. ඒකට අපි කියනවා ධර්ම ස්වභාවය දකිනවා කියලා. එතකොට තමයි රූපේ මොකද්ද රූපේ මොන වගේද කිය කියා තේරුම් ගන්න. ඇයි අපි ඒක නෙවෙයි කියන්නේ රූපේ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ඒවා ඒකෙන් හැදිච්ච උපාදාය රූප 24ක් ඔය කයේ තියෙන්නේ. මේ කය විතරයි බලන්නේ. අපිට හරි ලේසි දෙයක් තියෙන්නේ. මේ ගෙවල් දොරවල් ඉඩකඩන් දීපල ඒවයේ රූප ඒව බලන්නේ අපි. ඇයි විදර්ශනාවට ගන්නෙ සවිඥානික කයි විතර. අඩුම මැරිච්ච මිනිහෙක්වත් විදර්ශනාවට ගන්නෑ. මැරිච්ච මිනිහෙකුට මෛත්‍රියවත් අපි වඩන්නේ නෑ. මෛත්‍රී සමාධිය වැඩෙන්නේ නැහැ එතකොට. ඇයි හැම වෙලාවකම ධර්මයේ භාවනාවට ප්‍රාමාණික සාක්ෂිය විදියට ගන්නෙ සවිඥානික සත්වයාව. කවදාවත් ඕගොල්ලෝ මැරිච්ච කෙනෙක් වෙන්නේ මෛත්‍රිය වඩන්න එපා. දැන් අපි හිතමුකෝ දෙමව්පිය මැරිලා. අනේ මගේ දෙමව්පියෝ සුවපත් වේවා, දුක් නැත්තෝ වෙත්වා, බිය නැත්තෝ ඒ වඩන්නේ නැහැ. මෛත්‍රී සමාධිය උපදින්නේ නැහැ. ඇයි හැම වෙලාවකම භාවනාවට ගන්නේ සවිඥානික කය, සවිඥානික සත්වය. විදර්ශනා කරන්නේ නැවෙන්නේ අවිඥානික දේවල් විදර්ශනා කරන්නේ නැන්නේ. ධර්මයේ කොතනකවත් උගන්නලා නැහැ අවිඥානික දේවල් විදර්ශනා. අවිඥානික දේවල් පරිහරණය කරනවා අපි. අවිඥානික දේවල් තියෙන ඒවා පරිහරණය පාවිච්චි කරනවා. මේ ඇඳපුටු මේස විදර්ශනාවට ගන්නෑ. මේ මේසෙ හොඳට පාවිච්චි ඒවා විදර්ශනාවට ගන්න වගේ එකක් තිබ්බොත් තමයි හිතෙන්නේ අනේ ඇඳ හරියන්නේ නැහැ මම බිම නිදියන්නේ ඇඳ ඉඳලා වගේ එකක් ඉන්නේ එතකොට. ඔයාලට මේ වෙලාවේ සුව පහසු ඇඳක් හම්බෙලා තියෙන්නේ පරණ ලොකු පිනක් කරලා. ඒකයි සුව පහසු නිදා ගන්න හම්බෙලා තියෙන්නේ. ඔයාලා සුව පහසුවෙන් නිදියද්දී කී දෙනෙක් ඉන්නවද බෝක්කු යටද? එතකොට ඔයාලගේ කතාව බෝක්කුවක් ඇතුලේ ලියවුණේ නෑනේ. ඔයාලගේ කතාව සුව පහසු කාමරයක ලියවිලා තියෙන්නේ. ඒක ඔයාලා පෙර කරපු පින. ඉතින් ඒකට අභියෝග කරන්න එපා. ඒක භුක්ති විඳින්න. ඒක පරිහරණය කරන්න. කවුරු හරි කෙනෙක් බොහොම සුව පහසු දෙයක් පරිහරණය කරනකොට ඒ සුව පහසු දේ දිහා බලලා සතුටු වෙන්න. හොඟාක් සතුටු වෙන්න ඒකට. එයාගේ පින්කර හොඳට දකින් ලස්සන රූපයක් තියෙන කෙනෙක් දැක්කොත් හිතන්න වෛර කරන්න එපා. එයාට තියෙනවා මට නෑ කියලා හිතන්න එපා. අනේ පින් කරපු කෙනෙක් කියලා හිතන්න. හොඳ සුවපහසු වාහනික යනවනම් ඔයාලා පයින් යනවනම් හිතන්න පින් කරපු අනේ යා හොරෙක් ඔය හොරකම් කරන්න ඇද්දි දේශපාලකෙක් වෙන්න ඇති දේශපාලකයෝ නම් හොරු ඔහොම හිතන්න එපා. බෞද්ධයෝ එහෙම හිතන්නේ නෑ. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෝ එහෙම හිතන්නේ නෑ. එතකොට එයාට එළිය අරගලයක් පේනවා. හිතන්න එයා කොච්චර වරද්ද ගත්තත් සසර පින් කරපු කෙනෙක්. එච්චරයි අපි හිතන්නේ අපි අයින් වෙනවා හිමීට. නිවන් දකින්න ඕන නම් හිමීට ලෝකයෙන් ඇඟ අයින් කරගන්න පින්නොත් නී. ලෝකයට නම් ආවඩන්න යන්න එපා. කවුරු හරි කෙනෙක්ගේ සුවපහසු ජීවිත, සුවපහසු ගෙවල් දොරවල්, සුවපහසු මන්දිර, සුවපහසු යාන වාහන පිනේ පුණ්‍ය විපාකයක් හැටියටයි වල දරන්න ඕන. එයා හොරකම් කළාද වංචනිකයෙක්ද ඒක එයා තුළ රැස්වෙච්ච මහා බරපතල නව අකුසල සංස්කාරයක්. ඒකට ළඟදිම යාට විපාක හම්බ වෙයි. ඉතින් යාට ඒක විපාක හම්බ වෙයි ලෝක ධර්මයේ විසින්. නමුත් යම් කෙනෙක් මේ මොහොතේ සැප විඳිනවා නම් ඒක පිනක් පින්නොත් මේ වෙලාවේ දැන් බලන්න මෙතන එළිය ගොඩාක් රස්නේ. මෙතන අපි සුව පහසුට බණානවා පිනක්. අපේ ජීවිතේ පිනක් ඒක. මේලයි දාඩිය දාලා පාරට වෙලා මහ විශාල විඩාවකින් හිටගෙන ඉන්න මිනිස්සු අතර අපි මේ වෙලාවේ හරි සනීපට අත් දෙක එකතු කරලා බණ අහනවා. පිනනේ පින්වත්නි. ඒක ඔයාලා දැනගන්න. අනේ අපිට මේක නෑ අරක නෑ කියලා හිතන්න මේපා. හැම වෙලාවකම හිතන්න මම පින් කරපු කෙනෙක්. ඒකනේ මංගල සූත්‍රය කියන්නේ පුබ්බේජ කත පුඤ්ඤතා. මම පෙර පින් ඇති කෙනෙක් කියන දැක්ම හැම වෙලාවෙම තියාගන්න ජීවිතේට ගරහන්න එපා. මොනවා තිබ්බත් නොතිබුණත් ජීවිතේට නම් කවදාවත් ගරහන්න එපා. මේ ජීවිතේ පිරිණිවන් පෑම පිණිස ලැබිච්ච එකක් කියලා හිතන්න. අන්න එතකොට කඳුළු අතරින් විමුක්තිය මතුවේ. කඳුළු අතරින් දර්ශන සම්පත්තිය මතුවේ. එතකොට එහෙනම් ගතද සිතද දෙකම වෙන වෙනම විදර්ශනා කරද්දී ඒ ධර්ම ස්වභාවය දකිනකොට ඒවායේ ඇති වෙන නැති වෙන කමක් පේන්නේ. ගතේ සහ සිතේ ඇති වෙන නැති වෙන කමක් පේන්නේ. එතකොට ඒ ගතේ සහ සිතේ ඇති වෙන නැති වෙන කම හට ගැනීම බිඳීම ඔච්චරයි වෙන්නේ. මේ කයට අයිති දේ ඔච්චරයි. හට ගන්නවා බිඳිනවා. ආය ආය අලුතෙන් හට ගන්නවා ආය බිඳිනවා. ඒක උපතේ සිට මරණය දක්වා වෙන එකක් නෙමෙයි හැම වෙලාවකම වෙන එකක්. ඇයි මේ රූප කලාප වශයෙන් තියෙන්නේ? මේ රූප කලාප හැම වෙලාවෙම ඇති වෙලා හැම වෙලාවෙම නැති වෙලා යනවා. ආය ආය අලුතෙන් අලුතෙන් හට ගන්නවා අලුතෙන් අලුතෙන් බිඳිලා යනවා. අලුතෙන් අලුතෙන් ආය ආය හට ගන්නවා ආය ආය බිඳිලා යනවා. එතකොට ඒ ඒ කෙනා ඒ ඒ කෙනා තුළ අලුතෙන් අලුතෙන් හටගෙන අලුතෙන් අලුතෙන් බිඳිලා යන එක හැම මොහොතකම හැම වෙලාවකම වෙන එකක්. ඒ කාලයක් ගියාම තමයි අපට තේරෙන්නේ ඒක, ඒ කියන්නේ බිඳීමේ වේගවත්කමේ පරිමාව අපිට ඇස්මට්ටමට අහුවෙන්නේ නැහැ. ඇස්මට්ටමකට අහු වුණත් කාලයක් ගියාම අහුවෙන්නේ. ඒකයි සාමාන්‍යයෙන් අවුරුදු 20ක් 25ක් යනකොට තමයි වෙනස් වෙච්ච බව පේන්නේ. කාලයක් අනේ දැන් වැහැරිලා නේද කියලා. එයා එකපාරම වැහැරිමාද? නිරතුරුවම වැහැරි වැහැරි ආවේ. එකපාරම අවුරුදු 40කින් 50කින් පස්සේ වයසට කියන්නේ මේ. ඉපදිච්ච දවස් ඉඳලා වයසට යමින් ආවේ. එතකොට දැන් අපි කියනවා කතාවට දැන් නම් 60යි වයසයි කියලා. නෑ නෑ, හැමදාම වයසට යමින් ආපු සසරක්. එතකොට මේ ස්වභාවය දකිමින් අපි මොකද කරන්නේ? මේ ස්වභාවයේ දකිමින් අපි මේකේ අනිත්‍යතාවයේ දකිර. අන්න ඒකයි විදර්ශනා හැකියාව. ඉපදීම බිඳීම දකින එක විදර්ශනාව නෙමෙයි. ඉපදීම බිඳීම දකින එක තමයි ධර්ම ස්වභාවය දකිනවා. ඉපදීම බිඳීම ස්වභාවයක්. විදර්ශනාව කියන්නේ ඉපදීම බිඳීම ස්වභාවය නම් අනිත්‍යයි කියලා බලන එකයි විදර්ශනාව. ඉපදීම බිඳීම ස්වභාවය අනිත් විදර්ශනාව නෙමෙයි. ඉපදීම බිඳීම කියන්නේ ධර්ම ස්වභාවය. ඉපදීම බිඳීම ප්‍රාමාණික නම් හේතුව නම් ඉපදිලා බිඳිලා යන කමක් නම් දෙන්නේ ඒක අනිත්‍යයි නේද කියලා බලන එක. අන්නේ බල්මයි විදර්ශනාව කියන්නේ. එහෙම බලනකොට ප්‍රඥාව මෝරනවා. අන්න තනයි ප්‍රඥාව මෝරන්නේ. ඒකයි කියන්නේ අනිච්චානුපස්සනා භාවිතා බහුලී කතා ජවන පඤ්ඤම් පරිපූර්ණේති. අර ධර්ම ස්වභාවයේ පදනම් කරගෙන ඉපදීම බිඳීම පදනම් කරගෙන අනිත්‍යයි කියලා බලනකොට මොකද වෙන්නේ? අනිත්‍යයි කියලා බලනකොට ජවන පඤ්ඤා මහ විශාල වේගයෙන් මේ ධර්මයේ දරණ ප්‍රඥාවක් එනවා. ඒ ප්‍රඥාව මේරුවාට පස්සේ ඕක හැම වෙලාවෙම පේන්න ගන්නවා. බණහද්දි විතරක් නෙමෙයි හැම වෙලාවකම පේන්න ගන්නවා. ඒ ඉපදීම බඳීම බිඳීම දෙකෙන් පෙළෙන නිසා, ඉපදිලා බිඳීම බිඳිලා ආය ආය ඉපදීපදි බිඳෙන එකෙන් පෙළෙනවා මේ රූපය, මේ කායගත සිත පෙළෙනවා. ඒ පෙළෙන නිසා මේක දුකක්. මෙහෙම එකක් තියෙන නඩත්තු කරන්න වෙච්ච එක දුකක්. ඇයි? ඉපදෙන්නේ බිඳෙන්නේ මට ඕන විදිහට නෙමෙයි. ඉපදීපදි බිඳි බිඳි යන කමක් තියෙනවා. ඒක ඒකෙන් පෙළෙනවා මේ කය. මේක පෙළෙන නිසා මේකනම් දුකක්. දුකක් කියලා දකිනකොට දුක්ඛානුපස්සනා භාවිතා බහුලී කතා නිබ්බේධික පඤ්ඤම් පරිපූර්ණේති. පොඩි කලකිරීමක් එනවා මෙහෙම කයක් කවන්න පොවන්න නාවන්න අන්දන්න කරන්න වෙච්ච එක ගැන. හිතින් ඉන්නේ ඒක. ඕකට සසර කලකිරෙනවා කියන්නේ. එපා වෙන එකට නෙමෙයි. ඉපදීම බිඳීම දෙකෙන් මේ කය පෙළෙනවා. ඒ ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන නිසා ඒක දුකක් කියලා බලනකොට දුක්ඛාරිය සත්‍යයෙන් විමසා බලනකොට විතරයි කලකිරීමෙන්නේ. ඒ කලකිරීම ජීවිතේ එපා වීමක් නෙමෙයි. දුක්ඛාරිය සත්‍යයෙන් විමසා බැලීම නිසා ඔය අම්මලාගේ හිතේ මතුවෙන ලස්සන දෙයක් ඒක. ඒකෙන් එහෙමනම් ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනවා නම් මේක දුකක් නම් කලකිරිය යුතු දෙයක් නම් කෝ මම, කෝ මට ඕන විදියට ජීවිතය, කෝ මගේ වසඟේ පවත්වන්න පුළුවන් රූපය කියලා මමත්වයෙන් ගන්න පුළුවන් කොයි කෑල්ලද කියලා ආය ආය විමසා බලනවා. කෝ මාව ඉන්නවද, මගේ කියලා ගන්න පුළුවන් දේවල් තියෙනවද, මගේ වසඟේ පවත්වන්න පුළුවන් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කියලා බලනකොට අනත්තානුපස්සනා අනාත්මානුපස්සනේ විහරණයකින් බලනවා. බලනකොට අනත්තානුපස්සනා භාවිතා බහුලී කතා මහා පඤ්ඤම් පරිපූර්ණේති. මහා එයාගේ ප්‍රඥාව පිරි ඉතිරි යන්න පටන් ගන්නවා. ඒ පිරි ඉතිරි යනකොට එයා අනිවාර්යෙන් සෝවාන් වෙන්න ඕන. ඔන්න ඔය ටික ඔයාලගේ ජීවිතේ තිබ්බොත් ඔයාල කවදාකවත් වරදින්නේ නැහැ. මේ දේශනාව ඔයා මම මේ මව්වරු බොහොම අහිංසකයි. මෙයාලට උවමනාවක් තියෙනවා මේ ධර්මයේ දියුණු කරා. හොඳට මේ වගේ එක බණක් අහන්න. මොකද ගොඩාක් බණ දරන්න පුළුවන් මට්ටමක නෙමෙයි මේ මවරු ඉන්නේ. මොකද අපේ ජීවිතේ 50 60 වෙනකොටම දැන් ඉතින් ජීවිතේ ඉන්නේ අවරටම ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් අපි ඉන්නේ ජීවිතේ අන්තිම කැලේ. ජීවිතේ ගැටියටම ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් අපට අතහැරින්න විතරයි තියෙන්නේ. එතකොට දැන් අපි ඉන්නේ අන්තිම කොටස නිසා මේ වගේ එක බණක් හොඳට අහන්න දරුවොන්ට කියලා හරි ෆෝන් එකකින් හරි දාගෙන හැමදාම අහන්න. අහලා 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 මේක හොත්තට ආපත්‍ති කරගන්න එකට මේ ජානවලටම අරන් යන්න මේ ධර්මයේ මේ ආම මස්ලේ නහර ඇට ඇට මිඳුළු වලටම මේක දේශනාව ගන්න ඇතුළට ඒ දේශනාව අනු ජීවිතේ විමසන්න පුරුදු වෙන්න ඒක ආචින්න කර්මෙ විදියට බලපාලා සුගතියයි වෙන මොකුත් ඕනේ ඒ මේ මේ අද කරපු බණ තියෙන්නේ ඕක ඔය අම්මලා හොඳට අහන්න ගිහින් ආයේ මේක ප්‍රඥානාලිකා විකාශන වෙනකොටත් අහන්න ඊට පස්සේ මේක YouTube එකට එකතු වෙනවා එකතු වුනාම ඒකත් අහන්න දරුවන්ට හරි කියලා අනේ පුතේ මෙන්න මේ බණ මියාවල් වෙලාව ගියපු එක ඇති ප්‍රඥාන් TV එකේ YouTube නාලිකාවේ කියලා ඒක අහන්න අහලා ඒකම ආයය අහන්න ඔයා ඔය අම්මලාට ලොකු දෙයක් මම කියන්නේ සුගතියට යන්තම් මෙහෙදි සෝවාන් වෙන්න බැරිනු සුගතිය හරි යන ක්‍රමේ ආයය අහන්න හැමදාම ඒක අහන්න ඒක ඒක ඔයා මේ හැමෝගෙම ළඟ ෆෝන් තියෙනවනේ ඒකට දාගට ඒක ඒකම ඒකම අහන්න අහලා මේ මම මේ කියන ඒවා මම කියන්න කලින් දරන්න මනසින් එච්චර හුරු වෙන්න ආ ඔය සනස ඊළඟට මේක කියන්නේ ඔකේ එච්චර එකම අහලා අහලා හුරු වෙන්න ඒක ආචින්න කර්මයක් විදියට නිතර නිතර අහපු දේ විදියට ඔයාලට උදව් වෙනවා මරණ මංචකේදී ලෝකේ උදව් වෙන දේ තමයි ආචින්න කර්ම කියන්නේ ඒ කියන්නේ බහුල වශයෙන් පුරුදු කරපු දේ ඉදිරිපත් වෙන්නේ එතකොට එතන ඔය අම්මලාගේ ජීවිතේ සඳේ කාලය යන්නේ. ඒ නිසා මේක අහලා අහලා හොද්දට දරන්න. ඒත් එක ඉතුරු බණක් අහන්න. ඔය වගේ එක බණක් ජීවිතේ හැම වෙලාවකම අහන්න පුරුදු වෙන්න. Tamanට දැනෙන, Tamanට වැටෙන මේ අපේ බණම නෙමෙයි. ලංකාවේ ඕන තරම් හාඳුරුරුන්ගේ බණ තියෙනවා. අපේ වහන්න ඕනේ කියලා කන්නේ. ඔයාලට මේක දැනෙනවා නම්, මේක තේරෙනවා නම්, මේ ගැන සංවේදී නම් විතරක් අහන්න. අපිට ශ්‍රාවක පිරිස වැඩි කරගන්න උමනාවක් නැහැ. ඔයාලට හොඳට බණ තේරෙන ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන්. උන්වහන්සේලාට ප්‍රශංසා වේවා. ඔයාලා මේ බණක් අහන්න. හැබැයි මම මේ කියන රටාව පුරුදු කරගන්න. ඒක අහලා අහලා ජීවිතේ හුරු කරගන්න, වශී කරගන්න මේ බණ ජීවිතේට. ඊට පස්සේ ඒක මතක් වෙනකොට ඒක නිතරම ඕක මතක් වෙන්න ගියම මුළු දේශනාවම හිතට ගලන්න ගන්නවා. ඔයාලට බැරි වෙලා හරි ආචින්න කර්ම විදියට ඒක බලපෑවොත් ඔය අම්මලා මොන අකුසල් ජීවිතේ තිබ්බත් ස්ථිරව සුගතිය යනවා. ඒකම කොච්චර දෙයක්ද? කියන්නේ සුගතිය යන හම්බෙන එක. ඒ අනිත් එක තමයි සුගතිය යනකොට ඔයාලා අර ධර්මයට නිරුචි උනේ. ධර්මීය නිදැරුවේ ධර්මීය නහගෙන හිටියේ පින නෙමෙයිනේ. ඒතකොට බොහෝ වෙලාවට සුගතියේ ධර්මයේ කතා කරන දෙවිවරු අතර උපදින්නේ. අනේක මහ විශාල චාන්ස් එකක් ඒක. ඉපදෙද්දි සෝවාන් වෙච්චා ඉන්නවා දෙවිවරු අතර. සකෘදාගාමි වෙච්චා ඉන්නවා. අනාගාමි බ්‍රහ්ම රාජ්‍යයත් එක්ක ගනුදෙනු කරන දෙවිවරු ඉන්නවා. හැමෝම දෙවිවරු හැම ගනුදෙනු කරන්නේ නැහැ. බොහොම සුළු පිරිස. එතකොට ඒ අතර තමයි ඔයාලත් උපදින්නේ ඉපදුනා. එතකොට එහෙදි සෝවාන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිහි වඩාපු ධර්ම මාර්ග ඥානේ දිගුවක් විදියට තමයි දිව්‍ය තලයේ හම්බ වෙන්නේ. ඉතින් ඒක මහා ලොකු ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහයි ස්වභාවයට ඔයාලා වෙනස් වෙන්න. ඒකොට මේ අම්මලාට හොඳට හැයිය තියෙන අය. අයි අවංකකම තියෙනවනේ. ධර්මයේ දරන්න ඕන කියලා උමනාව තියෙනවනේ. අහිංසකකමක් තියෙනවනේ ඇතුලේ. මේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා හරි අහිංසක කෙනෙක්. එයාට උමනයි ගැලවෙන්න. ගැලවෙන්න අවාසනාවට යන්න පොටක් නැතුනට යන්න උමනාව තියෙනවා. ඒ නිසා ඔය පින්තුන්ලාට මේ හෝරාවකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණමේ කුසලය නිවන් පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේ කඳානී පදිංචි ශ්‍රියාලතා ජයසූරිය මහත්මිය විසින් දරලා තිබෙනවා. ඒ පින්වත් මහත්මියට මේ උතුම් කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ උතුම් කුසලානි සංස ධර්මයන් හේතු උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 88 වෙනි වියට පාතබන එතුමියට එතුමියගේ ජීවිතයට ධර්මී හාත්පස ආලෝකයේ සැලසේවා. එවැගේම කඳුබොඩ විපස්සනා මධ්‍යස්ථානට සම්බන්ධව දාන සීල භාවනාදී නොයෙක් පින්දහම් කරමින් මේ ජීවිතය තුළදීම අවබෝධයට අදාළ දොරගුල් විවර වීමට අවශ්‍ය පටපිටාව, එවැගේම මේ ධර්මී පිළිසරණ මුළු සාංසාරික ජීවිතය තුළ සනාත වීම ප්‍රාර්ථනා කළ බව සිහි කරලා තියෙනවා. එතුමියට මේ උතුම් කුසලානි සංස ධර්මයන් වහ වහා නිමන් මඟ පූර්ණී කරගන්න මේ දේශනා මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවට සම්බන්ධ වුණු සියලුම දෙනාටද මේ කුසල් බලවත් වේවා. විශේෂයෙන්ම ශ්‍රියාලතා ජයසූරිය මාතාව ප්‍රදාන නිරස්සුනා වූ මේ මව්වරුන්ට මේ පිනතුන් සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා. ත්‍රි හේතුක කුසල් හැටියට මේ කුසල් හේතුපකාර වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාටම සුවසේම නිවන් මඟ වඩාගෙන ගෞතම බුදුසසුනේදීම පිළිසරණ පිණිස මේ දේශනා මේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ කුසලානි සංස ධර්මයන් සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියන්ටද බ්‍රහ්මරාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනු. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් සුවසේම නිවන් පිණිස මේ දේශනා මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා ප්‍රාර්ථනා කොට තිබෙනවා. ප්‍රඥානාලිකාවේ පින්නතුන් සියලු දෙනාටද මේ කුසල් නිවන් පිණිස වේවායි මේ පින්නතුන් ප්‍රාර්ථනා කොට තිබෙනවා. ශ්‍රියලතා ජයසූරිය මාතාව ප්‍රදාන මෙතනට රැස්ුණා වූ මේ පින්නතුන් සියලු දෙනාටම මේ උතුම් කුසල් බලවත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ කුසල් හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්මරාජ මණ්ඩලවලටද අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ අපගේ নমස්කාරය වේවා.
රාගක්ඛයෝ නිබ්බානං